එදා ප්‍රඥා තියෙනවා. මොකද මිනිස් ලොවින් චුතවි පටිසන්ධියක් ලැබූ ගන්ධබ්බයන් සාස්ත්‍ර කියන ස්ථානවල මිනිසුන්ට ආරූඪ වී සාස්ත්‍ර කියන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ මිනිස් ලොවින් චුත වෙලා පටිසන්ධිය ලැබුවයි කියනකොට අද්භයමක්. ගන්ධබ්බය කියන එක නා එකනේ. ගන්ධබ්බ කියලා අද්භයකුත් තියෙනව නැතුව නෙමෙයි. ගන්ධබ්බෝවා ගන්ධබ්බීවා ගන්ධබ්බ පාරිසජ්ජෝවා ගන්ධබ්බ පතාරෝ ආදි වශයෙන් ඔය තියෙන කල්පනාටි සූත්‍රයෙම කියනකොට ඒ ගන්ධබ්බ කියලා කොට්ටාසයක් ඉන්නවා. ඒක එක්තරා දෙවියන් යටතේ පාලනය වෙන භූත කොට්ටාසයක්. සතරවන් දෙවියන්ගේ පාලනයට යටත් කරන. ඒ ගන්ධබ්බ වෙනයි. ඔය ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හෝති ආදි වශයෙන් ගන්ධබ්බාවක් අන්ති හොන්ති ආදි වශයෙන් කියන මව් ගැබකට එන ගන්ධබ්බී ගැන කතා වෙනවා. ඒ තව ගන්ධබ්බේ ගන්ධයක් ඇසුරු කරගෙන ගන්ධයක එල්බගෙන ජීවත් වෙනවා. ගඳ සුවඳ මට්ටමේදී තමයි ආහාර. මුල් ගන්ධ, මල් ගන්ධ, ගන්ධ කියන්නේ මේ ආග්‍රාණය කරනදී මේ මල් වල ගන්ධේ, මුල් වල ගන්ධේ, පොතු වල ගන්ධේ, ඉතින් එකින් එක අරක් ගත්ත ගන්ධ කොට්ටාසල ඉන්නයි ඉන්න ආහාර කරගන්නේ ඒවා. ඒක ගන්ධබ්බ කොට්ටාසය. ඊවාගෙන් තිරෝකුද්දේසු තිට්ඨේසු ආගන්ත්වා සකංගන. දැන් තිරෝකුද්ද සූත්‍රයේ වෙන්නනවා ඒ තිරෝකුද්ද කියලා හිතන් කියන්නේ බිත්ති පර්වත ආසියෙන් එහා මෙහා යන්න පුළුවන් ඒ කයින් අති සූක්ෂම කය. ඒ තිරෝකුද්ද කියලා කියන්නේ තිරෝ කියන තිරස් හතරී යනවා. බිත්ති ආදී අසේ යන්න පුළුවන්. එහෙම හැකියාවක් තියෙන අවස්ථාවේ තමයි තිරෝකුද්ද ඇවිදලා හිටන් ඉන්නවා කියලා පෙන්නන්නේ. ආගන්ත්වා සකංගන තමන්ගේ ගෙට එනවා. දැන් කෙනෙක් මැරලා හිටන් චුත වෙලා පටිසන්ධියක් ලැබුණා නම් ගේ කොහෙද කොහේ හිටියද කියලා දන්නේ නැහැ. චුත වෙලා පටිසන්ධියක් ලැබීමයි අන්ත දැන් නම් ඔය කියන්නා වූ ගන්ධබ්බ තත්ත්වෙටපත් වෙලා ආපහු ගෙදෙට එන එකයි දෙකක්. ඒ වෙලාවට තමන් මරාද කියලාවත් දන්නේ නැහැ කියන්නේ ඒකයි. තමන්ගේ ගෙට ඇවිදලා ඉන්නවා කියන එකයි පෙන්නන්නේ. ඉතින් ඥාති හිතයි කියන දෙන දේවල් තමයි ඒගොල්ලන්ට ආහාර වෙන්නේ. ඉතින් ඇවිදලා ඔය ලින්තොට්ටු ළඟ කානු අස්සේ ඔය බත්තුළු දාන තැන්වල දර මැහිවල අඩු පිල්වල මේවා ගත කරන අවස්ථාවක් තියෙනවා කියලා මැරිච්ච සියල්ල එහෙම නෙමෙයි. ඒ මෙලෝ ජීවත් වෙන ප්‍රමාදීව වාසය කරන පිනක් දහමක් කරගන්න ඊළඟ අධ්‍යායවල සැලසුමක් හදාගන්නේ නැහැ. දානියක් ලබන්න හේතු වාසනාවක් සකස් කරගන්නේ නැහැ. ඇඳුමක් ලබන්නවත් හේතු වාසනාවක් සකස් කරගන්නේ නැහැ. මෙන්න මේ වගේ යම් කිසි විදියක පිනක් දහමක් සිද්ධ කරගත්තේ නැතුව මළොත් එහෙම ඒ මිනිස් වේදලා මිනිස් භාවයකින් මලොත් ඒ මොහොතේ චුත වෙලා හිටන් ඊළඟ බලවත් උප්පත්තිය ලබන්නේ හේතුකාරක වෙන සුචරිතය පින්දහම සිද්ධ කරගත්තේ නැත්නම් ඔය සාමාන්‍ය උපන්නත් ජීවත් වෙනවා කියලා මිනිස්සු මරලාම ඔන්නෝත්ෙන්ට යන තව ජීවිතයේ ඉදිරියට තියෙනවා නේද? චුතියට හේතුකාරක ඉදිරියට තියෙනවා. පටිසන්ධිය ලැබෙන වෙලාවෙදී පටිසන්ධියෙන් ලැබුවා වූ අද්භයවට ආයුෂ නිගමනය වෙන්නේ. ඒ මේක දකින්න නැතුව මේ කාලේ පටිසන්ධිය වැඩේ කියලාම හිතාගෙන ඉන්නේ. බුදුරන් වහන්සේ හෝ දේශනා කළ දේශනාවක හෝ ඒ තියෙන බවට පටිසන්ධිය වෙනවා කියලා එකක් දේශනා කළා නැහැ. වැඩේ තියෙන ඔක්කාන්තිය. ඔක්කාන්තිය අවස්ථාව කියන්නේ පටිසන්ධියෙන් පස්සේ වෙන එක. පටිසන්ධිය වෙලාලට කියනවා ජාති. ඊට පස්සේ අවස්ථාවක් තියෙනවා ওই අතරමැදි අවස්ථාව සංජාති. අන්නේ සංජාති කියාවත් ගන්ධබ්බය එයා තමයි ඔක්කාන්තියේ ඉන්නේ. ඒතර එයා පටිසන්ධිවල ඉවරයි මැරෙන මොහොතක. පටිසන්ධිය මව් ගැබේ යවන්න කිසිම ක්‍රමයක් නැහැ. අභිධර්මයේ අනුව මරණාසන්න චිත්ත වීති හටගන්නේ මැරෙන පුද්ගලයාගේ මරණ මොහොතේ. ඒතර හදවත ඇසුරු කරගෙන. ඒ චිත්ත වීති අවසාන වෙනකන් තව චිත්ත වීතිය තව දෙනක හටගන්නවත් බැහැ. එන චිත්තක්ෂණ 17ක චිත්ත වීතියක් ගැනයි සඳහා වෙන්නේ. චිත්ත වීතියක 17ක් ඇන්දිතර අත්තමක් කඩලා යන්න බෑ. 14 වෙනි චිත්තක්ෂණය නන වෙද චුතිනා 15 ඉඳදී ප්‍රතිසන්දියලව තව චිත්තක්ෂණ දෙකක් ඉතුරුයි. එන චිත් ඒ රාජ වස්තු රූපය වෙලා තිබුණේ හදවත ඇසුරු කරන හටගත් එක. ඔතන ලොකු පැටලෙවිලක් තියෙන දෙනා. චුතියෙන් පටිසන්ධිය වෙන්නේ ඔතන නෙමෙයි මව් ගැබ කියන හදාගන්න හදන යම්කිසි දෙව තේරවාදී පස්සේ විසුණු හතරගේ මතයක් ඉෂ්ට කර ගන්න ඕන හින්දා ඔතන පටලවාගෙන තියෙනවා. චුති පටිසන්ධිය වෙනකල විග්‍රහ කරන්නේ එහෙම කියන්නේ කියොත් අර අන්තරාපාරේ ජීව කට්ටියක වචෙන්ද කුලක් එනවා පිළිගන්න වෙනවා ඒක පිළිගන්න අකමැතිකමට පටිසන්ධිය මව ගැවේ චුතිය මරණ දෙන කියනවා නමුත් න්‍යාය ධර්මයට විරුද්ධයි චිත්ත වීති දෙකක් එක සත්‍යයකට හටගන්නේ නැහැ ආවර්ජනයේදී හටගත්තා වූ යම්කිසි අරමුණක් ඇද්ද ඒ චිත්ත වීති අවසානයේකන් ඒකම අරගෙන වෙන අරමුණක් එන්නේ නැහැ මුලින් හටගත චිත්තක්ෂණයේ තිබෙනා වූ ගතිය ආසේවණී ලැබලා තමයි දෙවෙනි චිත්තක්ෂණේ හටගන්නේ. ඒ අරමුණමයි. ඒ චිත්ත වීති අවසානක ක්‍රම රටාව ඕකයි. ඒකේ මූල න්‍යාය ධර්මයක්. ඒ අපිට වෙනස් කරන්න බැහැ. අපි ධර්මයේ පෙන්නා තියෙනවා. ඉතින් ඊට අනුකූලව බලනකොට මේ 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 චිත්තය අතලමගේ නවත්තන එකක් හරියට මේ පෙන්නන්න හදන්නේ. වතු රූපය හටගත් දැන් පටන් චුතියට ඇවිදිලා හිටන් ප්‍රතිසන්දිය ලැබෙද්දී වෙන වස්තු රූපේට යන හැටියට පෙන්වන්න ලාදෙනා නවුන් න්‍යාය ධර්මයට විරුද්ධයි. නමුත් එහෙම දෙයක් මෙතන ප්‍රශ්නයක් වෙලා නැහැ. ප්‍රතිසන්දිය වෙනකොට පූර්ණ කල්මජ රූප හටගන්නේ. බහු ගැබක මොනවද ගන්න තියෙන්නේ? ඒක සූක්ෂමයි. කාය දසක, භාව දසක, වස්තු දසක කියලා පුංචි පරමාණු තුනක සම්පීඩනයක් කර්මයෙන් හටගන්නවා. කර්ම බලයෙන්. ඒක උත්පත්තිය කර්ම බලේ ලෝකෙ දිවිචර පරමාණු සුද්ධාසකයක් ඇදලා ගන්නවා නෙමෙයි. ඒ සුද්ධාසකයේ කර්මයේ නිෂ්පාදනය තමයි ඒකේ ප්‍රතිසන්දිය අල්ලන්නේ. දැන් ඊට පස්සේ සංජාතකය කියන එක තමයි අපි ඊට පස්සේ චක්කු දසක, සෝත දසක, ගාන දසක, ජීවහා දසක, කාය දසක ආදී වශයෙන් ඊට පස්සේ හටගන්න කුණසක් තියෙනවා. දසක 70ක් කියවත් 10 කුණස 70 විතර පරමාණු පුඤ්ජයක් හැටියට තමයි සංජාතකය ආරම්භ වෙන්නේ. එතන පටන්ගෙන චිත්තජ රූප නැගිලා අර කර්මජ රූපයේ සතහන්ට අනුකූලව වට කරලා හිටන් හට ගන්නවා ආකෘතිය. ඒක සූක්ෂම කය කියනවා. ඉතින් ඕක හට ගන්නකොට කර්මයේ වශයෙන් ප්‍රතිසන්දිය හට ගන්න මොහොතේදී තමයි ආයුෂ නිර්ණය වෙන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දියේදී ලැබුව සත්ව ස්වභාවයේද මිනිස්සෙක් නම් මනුස්ස ප්‍රතිසන්දියක් නම් ලැබුවේ. ඒ මිනිස්සයා කර්මජ මිනිස්සයයි ප්‍රධාන මිනිස්සයා කියන්නේ. කර්මජ රූපයෙන් හටගත්ත මිනිස්සයා. ඒකට කොච්චර ආයුෂක් ගෙවන්න තියෙනවා කියලා නිර්ණය වෙන්නේ එතෙන්දී. තීරණය වෙන්නේ එතෙන්දී. අන්න ඒ විලාසේ අවුරුදු 1000ක්, 2000ක්, 3000ක්, අවුරුදු 10, 15000ක්, 20000ක් කොහොමද ආයුෂ එනවා? මුල් කාලේ මිනිස්සුන්ට ඔච්චර ආයුෂ තිබුණේත් ඒකයි. ඒ නිසා මිනිස් කයි ආයුෂ හුඟක් වැඩි. ඔය සංජාතිකය අන්න එහෙම කෙනෙක්. ඒ ආයුෂ අරගෙන තමයි උපදින්නේ. ඔක්කාන් තියනවා ඊට පස්සේ ඇදිලා මව් ගැබක හරි කොහේ හරි ඒ අවස්ථේ රසායනික ධාතුව තියෙන දැනකට මිනිස් කයක් මස්ලේ කයක් හට ගැනීමට අවශ්‍ය කරන රසේ යම් තැනක තියනවාද ඕජස යම් තැනක තියනවාද එතෙන්ට ඔක්කාන්ති වෙනවා අබිනිබ්බාති කියලා හිටන් එතන විශේෂ නිර්මාණයේ සකස් වෙන්න පටන් ගන්නවා මස්ලේ කයි මේ ලෝකේ කලින් කාලේ තියෙනවා යම් කිසි මේ ලෝකේ රූප ධාතුන්ගේ මේ උතුජ රූප කලාපයන්ගේ දුර්වල කාලයක් තියෙනවා ප්‍රබල කාලයක් තියෙනවා යම් යම් මේ පරිසරික හේතුලයි එක වෙනස් වෙන්නේ අන්තිම දුර්වල කාලයක අවුරුදු 120කට පල්ලෙහා ආයුෂ තියෙන කාටවත් බහිනවා ඒකෙන් හදපු ශරීරය වැඩි කාලයක් පවත් ගන්න බැහැ මොකද හදපු උතුජ රූප කලාප දුර්වලයි කාලයක් තියෙන ලෝකේ හැරි ප්‍රබලයි මොහ ප්‍රබෝධ කාලයක් තියෙන මේ වස්තු රූප මේ වාහිර තියෙන උතුජ රූප ඒ කාලයක ආයුෂ අවුරුදු 1000 ගණන් තියෙනවා ඒ මෙහිකින් හටගත්ත කාලයට අවුරුදු 1000 ගණනක් ආයුෂයි හැබැයි කොච්චර ආයුෂ තිබුණත් ආයුෂ ගෙවන්නේ අර කර්මජ වශයෙන් ප්‍රතිසන්දියේදී ගත්ත ආයුෂ ප්‍රමාණය. ඒ ආයුෂ ප්‍රමාණය අවුරුදු 1000 ගණන් තියෙන නිසා ඊට ගැලපෙන්නා වූ මස්ලේකයක් හට ගැනීමට පරිසරයේ තිබුණොත් අවුරුදු 1000 ගණන් ජීවත් වෙන්න උලන් ඒකයි. දැන් මේ වගේ කාලයක එහෙම බෑ ඒක හරි දුර්වලයි මේ බාහිර රූප කරාම දුර්වලයි. ඒකේ පරිසර වෙනස්කම් වලින් හට ගන්න ක්‍රමයක්. ඒ දුර්වල රූප කලාපයන්ගෙන් හටගන්නේව තමයි දැන් මව් ගැමෙන් ගත්තා කොහෙන් ගත්තාත් හම්බ වෙන්නේ. ඉතින් ඒකෙන් හටගත්ත සත්වයෙකුට අවුරුදු 120ක් වෙන ඉතාම සුළු කාලයක දී දිර්ලා කැඩිලා යන જાතිය කයක් තමයි හටගන්නේ. හැබැයි ඒකයි දිර්වල කැඩිලා ගියාට කය දුර්වලලා මලාට අර ප්‍රතිසන්දියේදී ගත්ත ආයුෂ ඉවර වෙන්නේ නැහැ ඉතින්. ඒ කර්මජ කය නිර්මාණයේ කර්ම බලයෙන් නිෂ්පාදනය කරන නිසා අවුරුදු 1000 ගණනක් තියන්න පුළුවන්. ඒක මැරෙන්න බෑ. එහෙනම් මැරෙන්නේ මේ වස්ලේකය. අන්නේ වස්ලේකය මැරිලා ගියාට පස්සේ අර කර්ම චිත්ත කියන කයින් හටගත් එකනට කර්මජ ආහාර. කර්මයෙන්ම නිෂ්පාදිනේන ආහාරයක් තියෙන අවුගලෝ පින් බව පින් අනුව. අන්ත කාර්ය ධාන්‍යයක් දීලා හව යහපතක් කරලා තිබුණා නම් තමන්ගේ ජීවත් වීමට අවශ්‍ය කරන ආහාරය නිපදවෙන්න හේතු සකස් වෙලා තිබුණා නම් ඒ ශක්තියෙන් විශ්වය හටගන්නා ඔහුට ගැලපෙන ආහාර. අන්න ඒක තමයි ගන්ධ වශයෙන් ඇදගන්නේ සූක්ෂම කායයට. එයා ඒ ආහාරය කරගෙන සූක්ෂම කායිකව ජීවත් වෙනවා. එතකොට චන්දරාගය යම් කිසි චන්දරාගයකින් අල්ලගත්තාම යම් තෘෂ්ණාවකින් බැඳුනනම් අන්නේ සත්වත්වයේ පවත්න්නේ ඒ තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව තමයි ආයුෂයෙන් රුකුල් දෙන්නේ පවතින්ද. එනිසා බුදුරන් වහන්සේගේ වචකත පරිබ්‍රාජික අහනවා, ස්වාමීනි මේ කයත් අත්හැරියා, මතු කයකට ගියෙත් නැහැ, ඒ අතර සත්‍යයක් කුමක් උපාදාන කරගෙන ජීවත් වෙනවා? වච්ච මේ කයත් අත්හැරියා, මතු කයකට ගියෙත් නැහැ, ඒ අතර සංහා උපාදානයකට ජීවත් වෙනවා කියලා මම කියනවා. ඒක බුදුරන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. කුතුහල ශාලා සූත්‍රය කියන සූත්‍රයේ ඔයක විග්‍රහ කරලා තියෙනවා පැහැදිලිව. ඉතින් එච්චර පැහැදිලිව තියෙද්දි ඔය අතලා කවි පිළිගන්නේ නැහැ කියන මිනිසක් ඇය ගහනවා. අපි තේරවාදී බුද්ධහ පිළිගන්නේ නැහැ කියලා. මේ තේරවාදී ත්‍රිපිටකේ තමයි තියෙන්නේ. කාටවත් කියන්න බෑක පස්සේ ගණන් දාපු එකක් වෙනස් කරපු එකක් එහෙම කියන්න හේතු නැහැ. ඒක බලලා නැතුව හොයලා නැතුව අර මේ අභිධර්මයේ එකතු කරපු පොතක් තියෙනවා, පුද්ගල මේ කතාවත් උපකරණ කියන. ඒ අන්නේ පොතේ තියෙන ඒවාත් අරගෙන ඒකෙන් තමයි ඒ ඉදා ත්‍රිපිට සමාවෙන දුන පිළිතුරක් වරද්දලා මේ කාලේ අරගෙන අන්තරාභාවයක් නැහැ කියන ඊගමනීට වැල්ල තමයි ප්‍රශ්න මතු වෙන්නේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් යම් කිසි මිනිස්සේ මේ මස්ලේකයි අහක් වෙලා ගියාට අර සූක්ෂම ශරීරයෙන් ඉන්නේ. මොකද ඒ කර්මජ ශරීරය සහ චිත්තජ ශරීරය, කර්ම චිත්ත දෙකේ පාලනයෙන් තමයි ඒක තියෙන්නේ. ඒක අති සූක්ෂමයි. දැන් අපි බැලුවොත් එහෙම අපේ ඇඟ දිගේ විදුලියක් එහාට මෙහාට යවන්න වෙයිද? අපි හිතලා බලුවත් එහෙම, මේක හිතලා බලපුවාම අපි ඇගෙන කරන්ට් එකක් දුන්නොත් එහෙම එක අතකින් කරන්ට් කම්බියක් අල්ලලා අපි උඩකින් දිලා ඉදන් අල්ලගෙන අනික අත කා කහරි දික්ව කවුරු හරි ඇගෙන අත තිබ්බොත් එහෙම දෙන්න අතම කරන්ට් එක වදිනවා. මොකක් නිසාද? ඇඟ ඇදිගේ ඇදලා යනවා කරන්ට් එක විදුලිය තරම් සියුම් නිසා. මේකය ප්‍රඥාන්නේ මේකය ඇතුලේ එක ක්‍රියාත්මක වෙන්නේ. කාගහරි විදුලිය වැදුනොත් මොකද වෙන්නේ? ඇහැට පේන එකක් ඇඟට ඇතුළුුන්නේ නැහැ, නමුත් මිනිහා ගැස්සෙනවා. අතවයි ක්‍රියාත්මක කරන්න බලන විදුලිය ගන්න. විදුලිය ඇඟට දුන්නොත් එහෙම දඩි බඩි ගන්න විදුලිය ගැස්සෙන හැටි ඇඟත් ගැස්සෙන පටන් ගන්නවා. දැන් ද්‍රව්‍ය වස්තු ඇඟට ඇතුළුුනා අපිට වෙනුන්නේ නැහැ. නමුත් ඇඟේ අභ්‍යන්තරයේ ඇටකට වස්තරයක් පවා අර ශක්තිය ගිහින් තමයි මේ ගස්වානේ ක්‍රියාත්මක කරන්නේ, ස්නායු කම්පණය කරන්නේ. අන්නේ අමනුෂ්‍යයත් ඔන්න ඔය જાතියේ කයෙන් හැදිලා තියෙන්නේ. කර්ම ශක්තිය පාලනය වෙච්ච නිසා ඒවා විහිදලා එහෙම යන්නේ නැහැ. කයක ආකෘතියම විහිදලා තියෙනවා. චිත්ත ශක්තියත් ඒකට සම්බන්ධ කරලා ඒ චිත්ත දූප නිපදවත් ඒ જાතියේ සියුම් වේවා. හිතුවත් ඇගට ඇතුළු වෙන්න ඇදලා යනවා ඇග ඇතුළට. ඇතුළේ යන ක්‍රම තියෙනවා. විවිධ ක්‍රම වේද. ඉතාලම ගුණා කරගන්න පුළුවන් මේ ශරීර. දැන් මේවා පොත්වල විග්‍රහ කරලා ඇති නිසා හොයන්න බැරි. ඒක යම් කිසි කෙනෙකුට දකින්න පුළුවන් හැකියාවක් තිබුණා හොඳ විමර්ශනයෙන් ඉන්නකොට අමුණුසියේ ඇඟල ඇතුළේ වෙන මොන රටාවෙන්ද කියලා. විවිධ රටා ක්‍රම අහුවෙනවා ඇතුළේ වෙන හැටි. සමහර ඒවා නාහෙන් ඇතුළේ නම් පුංචි කයක්ම වාගෙන ඉර එනවා පෙනහළු වලට. ඇතුළට ගිහිලට යන්න පුළුවන්, අතරින් යන්නත් පුළුවන්, සිංහල යන්නත් පුළුවන්. නමුත් ඉඩ ප්‍රස්තාව වැඩනම් පහසුවෙන්ම යනවා. කට ඇදියෝ කට ඇතුළේ යනවා. බලන සිංහ ගන්නවා. එහෙමත් යන පාපු මාර්ගයක් තියෙනවා උන්ට. මම මස්ලේක අස්තින සිංහල යන්නත් පුළුවන්. ගිහ හෘදේ වස්තුවේ ඇතුළට යනවා. ඒ හෘදේ වස්තුවේ ඇතුළේ ඉඳගෙන උගේ කඳට කඳ දික් කරනවා. උගේ අත් දෙක මේ අත් දෙකට දික් කරනවා. උගේ කකුල් දෙක අනිත් කකුල් දෙකට දික් කරනවා. උගේ ඔළුව උස්සලට ඔළුවට දික් කරනවා. ඒතකොට ඕක තමයි දඟල 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 ආවේශනට තමයි කතා කරන්න පටන් ගන්න. එතකන් ඉස්සෙල්ලා දඟලන ආවේශනවා කියලා කියන්නේ ආවේශන ඔළුව හොල්ල හොල්ල ඇඟ හොල්ල හොල්ල දඟලනවා ටිකක් වෙලා. අවියතාව ආවේශ එනවා ඔය කියලා. ඒ කියන්නේ අමුණුසයා ඉංගලා අතවලට අත් දික් කරලා කයට කඳල කඳ දික් කරලා පයට පය දික් කරලා ඔළුවට ඔළුව දික් කරලා ඇහැ තියෙන ඉන්ද්‍රියන්ට ඉන්ද්‍රියන් දාලා. ඒත් මේ මක්ලේ ගන්ධබ්බියෙක් නිසා. ඒ ගන්ධබ්බියාගේ අපේ වාගේම ඇස කන ජීවනාසී ශරීරයේ ඒ හැඩරුවටම ආකෘතිය තියෙනවා. අති සියුම් නිසා පේන්නේ නැහැ. අර හිංගගුවාම උඩ පුළුවන් ඒ ශරීරය මේ තියෙන මස්ලේ මිනිහගේ ශරීරය ගන්න දික් කරන්න ලොකු කරන්න. ඊට පස්සේ ඒ ශරීරය බලවත් නම් එහෙම අපේ ස්නායු පද්ධතියේ බලය උගන්නවා. ස්නායු පද්ධතියෙන් අපේ මන අපේ මනෝද්වාරයෙන් අපි මේ මනසට සම්බන්ධ කර තියෙන මාධ්‍ය වැහිලා යනවා. හරියට අර චීන රට චිකිත්සාදී ක්‍රමයකදී ස්නායුවක් අහුවෙන්න කට්ටක් ගැහුවොත් එහෙම එයි පිටස්තර හරිය සංඥාවෙන් නතර කරන්න පුළුවන්. අපි දැයින් නැති වෙන්නේ. අන්න ඒ වගේ අපගේ ශාරීරිය තුළ තියෙන කර්මජ රූපයක් ට වඩා ඒ අමනුෂ්‍යයාට හැකියාවක් තිබුණොත් එහෙම ක්‍රියාත්මක වෙන්න අපේ කර්මජ රූපේ ඇකිලා පැත්තකට හිටිනවා. ඌගේ කර්මජ රූපේ අපේ ඇඟට ක්‍රියාත්මක කරනවා. එතන මස්ලේ කයත් එක්කලා වැඩ කරනවා ඔක්කොම තියෙන එක අතේ. ඕකට කියනවා ආවිසේනවා. ආවිසේ වැඩ කරනවා. මිනිහ දන්නේ නැහැ කියලා. එයා අහක් කරපුවාමයි ආයතනයක් ඒක අභ්‍යන්තරයේ තිබිච්ච ශාරීරියේ හිමි බුද්ධියට අර කර්මජ කය මේ ප්‍රසාරණය කරලා ශාරීරියේ විද්‍යා ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ විලාස තමයි යාර දෙන්න පටන් ගන්න. ඒකයි ඒ ක්‍රමේ. ඉතින් ඒ අමුතුසේට විවිධාකාර දේවල් කරන්න පුළුවන්, ගිහිල්ලා එන්න පුළුවන්, ඇවිදලා මේ ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රමයක් තියෙනවා. ඒ අමුතුසේ කැවිදිලා ආවට පස්සේ එක එක හැකියාවන් තියෙනවා. ඒක තමයි කර්ම විපාක ඉදිරි කියන්නේ. අපේ ශරීරයේ එක්තරා හෝමෝන කොටසක් හැදෙනවා. ඒ හෝමෝන කොටස නිකුත් වුණොත් එහෙම ලේට ලේන් ස්නායු පද්ධතියේ ඒක වැඩිලා ස්නායු පද්ධතියේ తాවකාලිකව හිරිවට්ට වෙනවා. හිරිවැට්ටෙවොත් එහේ මේ කය තියනවාද කියලා දැනෙන්නේ නැහැ. නිින්ද ගියාම දැනෙන්නේ තිය තොන්නෝම එකක් කරන හින්දා. ඒක එක්තරා නිර්නාල ග්‍රන්ථියකින් පිට වෙන ශ්‍රාවයක්. හරස් වෙනවා. ඒ ශ්‍රාවයේ ස්වභාවයක් තියෙනවා ස්නායු හිරිවට්ට වෙනවා. ඒ ස්නායු හිරිවට්ට වෙනවා කියලා අපිට පේන්නේ. ස්නායුවේ తాවකාලික බාධාවක් පවරනවා. මනසේ ක්‍රියාකාරීත්වයට ක්‍රියා නොකරන්න මෙන්න මෙහෙම ශක්තිය තමයි අමනුෂ්‍යය පිංගුවම සිද්ධ වෙන්නේ. පුද්ගලයන් නිඳ ගියාවා එකක් වෙනවා. එතකොට දැන් ඔය ක්‍රමේ තමයි මෝහණය කරන මෝහ විද්‍යාඥයෝ කියලා කිවිද දැන් ඔබ නිදා ගන්න. ඔබ නිදා ගන්න. ඔබට දැන් නිඳ යනවා. ඒ ආදිවාසීන් කියනවා එයාගේ ඇඟින් යනවා එක්තරා කිරණ විශේෂයක්. ඊළඟට අර බුද්ධිලයක් ඇඟේ තිබෙන ස්නායු හිරිවර්තන හෝමෝනේ ක්‍රියාත්මක කරනවා. ඔයා කොච්චර හැරලා ඉඳලා නිින්ද යනවා. ඒකත් එක්තරා ක්‍රම රටාවක්. ඊට පස්සේ නිින්ද ගන්න හිතන තවත් යම්කි ශක්තියක් අවන්න පුළුවන් නම් ඊට දැන් ඔබ නැගිටින්න. අර මේ ජීවත් වෙන මිනිසයා කිරණ ශක්තියක් දුන්නාම අපි කියනවා මොහර විද්‍යාඥයා කියලා. එයා නැගිටිනවා. හැබැයි එයා දන්නේ නැහැ නැගිට බවක් ගමන් කළ බවක් කියපු දෙයක් කළපු දෙයක් දන්නේ නැහැ. නමුත් ඕන එකක් කළව ගන්න පුළුවන්. එයාගේ ක්‍රියාකාරීත්වයක් ප්‍රතික්‍රියාවසින් දක්වන්නේ හිරව බුද්ධිලයාගේ මානසිකත්වයේද මේ ඇඟට ක්‍රියාත්මක කියන බැරි වෙනවා. ඒ ස්නායු පද්ධතිය සම්බන්ධ වෙන්න බැරි වෙනවා. අන්න එහෙම ක්‍රමයක් එතන තියෙනවා. ඉතින් ඒක එහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ওই ගන්ධබ්බයා අර මෝහන විද්‍යාඥයා කරන වැඩේ වගේම ක්‍රමයක් ගන්ධබ්බයාට කර්ම විපාකදී ඉදි අවස්ථාවක් තියෙනවා. ඒ සයිකී ක්‍රියාත්මක කරවන්න. මත්ලේකයි නිදහස් වුණා ඔහුට ඒක ක්‍රියාත්මකයි. අන්න ඒකෙන් තමයි තව කෙනෙක්ගේ ශරීරයකට සම්බන්ධකම් ඇති කරගන්නේ. අදහස් දෙන්නත් පුළුවන් වෙනවා. ඔව් හිතනකොට මේ ස්නායු පද්ධතිය චංචල කරවනවා. ස්නායු කම්පණි අපේ මනසට දැනෙන්න පටන් ගන්නවා. යම් යම් හැඟීමකට කම්පණියකොත් ඒ හැඟීම ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම හැකියාවක් තියෙනවා. ඔය අමනුෂ්‍යෝ ඒ වගේ කර්ම විපාක බලයේ තියෙන කෙනෙක් හිටිය නිකම්ම කරන්න බෑ. එයාත් කර්ම විපාකයේ අනුවමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කර්ම විපාකයේ ගෝචර වෙන්න හේතු කාලක යම් මිනිසියෙකුට ජීවත් වෙලා ඉන්න මිනිසියෙකුට තිබුණොත් අන්න ඒකට ඒක ක්‍රියාත්මක කියලා හිටම් ඒ ක්‍රියාව කරන්න පුළුවන් වෙනවා. ඒ මෙහිගේ හේතු අපි ළඟ නැත්නම් අමනුෂ්‍යයර කොච්චර ඇතුළු වෙන්න ඇදුවත් එහෙම ආවේශයෙන් ක්‍රියාත්මක වෙන්න බෑ ශරීරයෙන්. පාලනය කරන්න බෑ. එහෙම ක්‍රමවේදයක් තියෙන්නේ. ඉතින් ඒකට කියනවා මිනිහා අනුකූල වෙනවා කියලා. අනුකූල වෙනවා කියන්නේ මේ බුද්ධියට ඒකට හේතු කාරක හැදෙනවා. එහෙම අමනුෂ්‍යයට අභ්‍යන්තරික හිංගල කටයුතු කරගන්න පුළුවන් විදියට. ඒකේ විශේෂ හේතුවක් තමයි බුද්ධිලයා ගැතිවීම. පිළිසරණ බලාපොරොත්තු වෙන අනුන්ට ගැති වෙන ගති ලක්ෂණයක් ආවහම එයාට ඔය වැඩේ වෙනවා. අනේ දෙයියෙක්වත් අපිට පිහිට වෙන්නේ නැහැනේ. තමයි කෙනෙක් නිතර හිතන එක. අනුන්ට ගැති වෙලා අනුන්ගේ පිළිසරණ බලාපොරොත්තුෙන් බැගෑපත් වෙනවා. එහෙම අයිතම තමයි ආවේශෙ ඉන්නේ. දෙයියනේ දෙයි හාමුදුරුවනේ ඉතින් පස්වාන් 14 පුදු වෙන්න ඔබ අතේ මේ පූජාව අරගෙන මට මේ මේ ශක්තිය ලබා දෙන්න මට මෙහෙම කරලා දෙන්න මේ ගැති වෙලා කියවනකොට මානසිකත්වයේ ඊපැත්ත නැඹුරු වෙනවා. නැඹුරු වෙලා නැඹුරුලා බුද්ධිලා ගැති එක් වෙනවා. එතකොට ආමනුෂ්‍යයර පුළුවන් වෙනවා සිංගල්. තමන්ගේ මානසිකත්වය තුළින් කායිකත්වය නැඹුරු කරලා දීලා ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබ හරි ආසයි වෙලක් අය. ඒක හරි ලොකු කෙනෙක් ආ මා දෙයියෙක් ඇවිත් හිඟගෙන තමන්ගේ දිහේ ඉන්න මේ කුණු ගොඩේ මොන දෙයියෝ හිඟගෙන ඉන්නවද? මේක තියෙන්නේ ඉතිසූර කොට්ටාසියක්. මේක නිකන් ඉන්දියාවේ දෙවියන්ගේ දිව්‍ය විමාන කියන්නේ මේවේ. දිව්‍ය විමානය තියන්නේ මිනිස් ලෝකයේ අපි දන්නවා නම් ඇතුළේ පේනවා නම් ඒ පැත්ත හොරා තින්නේ. මේක රින්ගන්න තියා. ඉතින් අන්‍ය වගේ දෙයක් තමයි මේ ශරීරේ. මේක කූඩු කරගෙන ජීවත් වෙ ටික හදාගන්න ඔය ඉන්න එකලා ප්‍රේත කොටස්. ප්‍රේත කියන වචنين හඳුන්වන ඔය භූත කොටස් ඉන්නවා. අන්න ඔය කියන જાති අන්තරා වයිපිය ගියාට පස්සේ මුන් හරි ආසාවේ මොකද මුන්ට කණ්ඩ බොන්නේ නැහැ හරියට. වීද ක්‍රම වේද තියෙනවා තමන් මේ ලෝකේ ඉන්නකොට කණ්ඩ බොන්න දීලා තිබුණා නම් තමගේ දරුවන්ට හරි භාර්යාවට සහෘදයාට අම්මලා තාත්තට නැත්නම් ඒ වගේ කාට හරි ඉන්නේ නැදයන්ට සලකලා තිබුණා නම් කණ්ඩ බොන්න දීලා තිබුණා නම් ඒ දීපු හේතු වාසනාව තියෙනවා එයා දෙන්නේ කණ්ඩ බොන්න යාගෙන් සිංහගෙන ඒම වාසනාවක තියෙනවනේ හේතුවක් තියෙනවා ඔහු කණ්ඩ බොන්න දීපු හේතුවක් අන්නේ හේතු නිසා රිංගගෙන ඔහුගෙන් පෝෂණය අදින්න පුළුවන්. ඒ සියුම් කායට ආහාරයක් අවශ්‍යයි සියුම් ආහාරයක්. ඒ ආහාරය කෙනෙක්ගේ ශරීරයෙන් ඇදලා ගන්න හැකියාවක් තියුණා තමන් උදව් කරපුවා ඉන්නවනම්. ඒක තමයි කියන්නේ උදව් කරපුවා ණය ගෙවලා ඉවරයක් වෙන්න කියලා. අම්මා හෝ තාත්තා හෝ නෑදෑයෙක් හෝ අපිට කණ්ඩ බොන්න තියලා උදව් කරලා තියුණා මොනවාරි සත්කාර කරලා තිබුණා. අපි අද මේකෙන් බින්දහම් කරලා ඒ ඇන්නේ ණය ගෙවලා ඉවරනාට පස්සේ උන්ට රිංගල්ද වෙයි අපේ ඇඟට. වැඩකට රිංගල නම් විකෘති කරවන්නත් බෑ. ඒතර ආවේශ නැතු වෙනවා. ඉතින් ආවේශ කියන එකේ ප්‍රධාන හේතුව ඕකයි. අනේ දුවර කවුද මම්මලෝ? කොහොම හිත හිතා ඉන්නවා. අනේ අතර අම්මා නැහනම් මට කවුද කියලා දුවත් හිත හිතා ඉන්නවා. ඉතින් අම්මා දුවර දුව අම්මට සලකනවා වර්ණාසන්න මොහොතේ. ඉතින් ওই බලාපොරොත්තුෙන් පණ ගියාට පස්සේ ගන්ධබ්බයා දුවලද දැන් හේතු තියෙනවා දෙන්නා ළඟම. සිංගල් හේතුත් තියෙනවා එයා හදාගෙන. වාර ගන්න හේතු තියෙනවා දුව හදාගෙන. ඉතින් ඊළඟට බලාපොරොත්තු වෙනවා අම්මාවත් මට පිට වෙන්නේ හිටියනම් නැති වෙරිකමට. ඉතින් බගයපත් වෙනවා සම්බන්ධිත ලබා දෙනවා. ටික දවසක් යන ඔළුව හොල්ල හොල්ල ටික ටික රැහත් වෙනවා. බලන පාරක් තියෙනවා වේවුලනවා. බලන අම්මා ඇවිදලා ළඟේ. මොකද සාතර කියන්නේ වරම දෙන්න. ඉතින් ඔහොම ක්‍රමයක් තියෙනවා. භූත ලෝකලක් තියෙනවා සංවිධානය. ඒවත් නීත්‍යානුකූල දේව නීතියට අනුකූල වෙන සංවිධානයක් ඒ ලෝකවල තියෙනවා. අන්නේ සංවිධානයේ භූත පාලන ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදී තමයි අද දේවාල වලට ගියා වරන් ගන්නවා කියලා ඊට අනුකූල හිමිකම ගන්න. ඊට පස්සේ දෙනවා යම් කිසි දෙවියන් ඒ දේවතා කොටස් හතරවන් දෙවියන්ගේ පාලන ලෝක පාලක දේවතාවන්ගේ අනසක පරිදි කළ යුතු දෙයක්. මිනිහෙකුට හිඟි කරන්න බෑ. හිංසා කරන්න බෑ. මරන්න කරදර කරන්න බෑ. මෙන්න මේ නීති වලට යටත් වෙලා උඹට මොනවා හරි ඔබ දීලා තිනා දීපියකට ප්‍රතිඵල ලබා ගන්න උඹට හේතු තියෙනවා. ඒ නිසා එහෙම හරි ඔබ ජීවත් තියන් කියලා අවස්ථාවක් දෙනවා. ඒක තමයි වරම. මේකට බාධා කරදර කරන නම් ඔබ අපිට කියපල්ලා. අපි වත් කරලා ඉන්නා මෙන්න මේ නායකයාට කියපල්ලා. ඒ අය මේ විදිහට ක්‍රියාත්මක කරලා ඔබලා තැන හරන් දෙනවා. බය නැතුව ඔබලා ඒ කටයුතු කරපල නරක කරන්න ලිපා. මොනවා හරි හොඳ දෙයක් යහපත් දෙයක් කරපල කියලා ඔහොම අවස්ථාව දෙන එක තමයි වරන් දෙනවා කියන්නේ. ඊට පස්සේ අර කවුරුවත් නැතුව බැගෑවත් හිටව අමනුෂ්‍යය හොඳ බලවත් වෙලා එනවා. සම්බන්ධතාවය කරගෙන අපි හෑන්ඩ් ෆෝන් එකක් අරන් ඉනවා වගේ ගිහින් තන දේවාලෙන් අරන් ඉනවා. මහත් දෙයෙන් පුරුෂයෙක් හරි මොනවා හරි දෙන හග් ගෙඩියක් හරි මොකක් හරි එකක් දෙනවා. එතනින් ඒ දෙන්නේ දෙවියන්ගේ ආවරණ කියලා. ඕක දුන්නාට පස්සේ වරම හරි සම්බන්ධ වෙනවා. හෑන්ඩ් ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන් වගේ අර කරන් කතා කරන ටග් ගාලා දේවල්ට හා සම්බන්ධයි. මොකද ඒව ආකර්ෂණය දිහා තියෙන ක්‍රමවේදයක් ඒ ඒ සම්බන්ධ කරලා කතා කරනකොට මෙතනින් ඒ දේවතා කොට්ටාසේ පත් කරලා තියෙන යම් කිසි බලවත් අමනුෂ්‍යය ඉන්නවනම් ඒගොල්ලන්ට ඇහෙනවා. ඉතින් ආ සාස්ත්‍ර කියන් තියෙන එක බලවත් අමනුෂ්‍යය තව කෙනෙක්ගෙන් ඇවිදිලා හරි. හිංගියක් හිංසාවක් එහෙම කරන්න හැදුවොත් අර සාස්ත්‍ර කියන කෙනා. අර අතර අරන් තියෙනවා. ඒවට කියන්නේ මොනවද මේ අර ගන්න දේවල් කියලා දෙවියන්ගේ හලම එහෙම කියලා කියනවා. ඉතින් ඔය જાති ගන්නිය. ඉතින් ඕව අරගෙන අතරංකම් කියනකොටම සිහි කරනකොටම අර මහා දේවාලේ ඉන්න මහා බලවතුන් වැඩලාම දික්කරතක් වක්කල හැණින් එන්න පුළුවන් හැකියාවක් ඒ ලෝකවල තියෙනවා. ඇවිදලා බල පෙඩ්ලා එකක් බල වීරෝම යාර බල නැඹුරු කරලා දෙනවා. අර අමනුෂ්‍ය මෙල්ල කරලා දෙනවා. එහෙම දේවල් තමයි දේවල් තර වළං ගත්තට පස්සේ බල පිහිටනවා කියලා කියන්නේ ඔන්න ඔහොම දෙයක්. ඉතින් ඔයයි දේවල් ඕකත් গুপ্ত පැත්තා. මෙවැදී බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කරන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ශ්‍රාවකයන්ට හෝ සාමාන්‍යයෙකුට ඇයට දැනගන්න පෙනෙන්නේ නැති දේවල්. අන්‍යයන්ට ගෝචර නැති සර්වඥ ගෝචර දහම් තියෙනවා. ඒ සර්වඥ ගෝචර දහම් තුලින් යම්කිසි විමුක්තිය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් ඇද්ද? යහපතට සුභතිර වැඩපිළිවෙලක් ඇද්ද? අනික් අයට තේරුම් ගන්න බැරි. අන්නේ ටික බුදුරු පහළලා ලෝකෙට දේශනා කරනවා. අනික් අය දැනගන්න පුළුවන් ඒවා කියා දෙන්නේ නෙමෙයි බුදුරු පහළ වෙන්නේ. අනික් අය දැනගන්නේ වැරදි දේ කියා දීලා යහපතක් කරලා දෙන්න. ඒකයි බුදුරන් වහන්සේලා මෙයා පිළිවෙන්නේ නැත්තේ. මෙයා සාමාන්‍යයට පේනවා. සාමාන්‍ය දිවස කරත් වැටහෙනවා. පොඩ්ඩක් විමර්ශනය කෙරුවොත් ඔයගේ දකින්න පුළුවන් ආයි ඉන්නවා. සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් එහෙම දෙයක් නැහැ. මේ පොතකින් අරගෙන තියෙන දෙයක් මේවා මේ පොත්වල නැහැ. පොතවල ලියන දේවල් නෙමෙයි. අසුචි ගඳයි කියලා පොතේ ලියන්න ඕනේ නැහැ. මල් සුවඳයි කියලා පොතේ ලියන්න ඕනේ නැහැ. ඒ සානිකය වේන ඉඳන් ලියන්න ඕනේ නැත්. මේක මොකද ලියා ගන්නන්නේ? මලක සුවඳ දැනෙනවා. අසුචි ගඳ දැනෙනවා. ඉතින් බලු පිටි ගඳයි කියලා පොතක ලියලා නැහැ. ලියන්න ඕනේ නැහැ. ඒක ඉගෙන ගන්න එකක් නෙමෙයි. දැක්කහ වැටහෙන දෙයක්. අන්න එහෙම වගේ දේවල් මේ සාමාන්‍ය දිවසක් ඇති කෙනාට ඒ වගේ මේ යොප්පතට යොමු වුණාම මේ පේන කෙනාට එහෙම හිට පේන නිසා ශ්‍රාවකීන්ට පේන නිසා ඒ මේවා බුදුරජාණන් වහන්සේ මේක මෙහෙමයි කියලා කේ දේශනා කරලා නැහැ. කරන්න අවශ්‍ය නැති නිසා. එහෙමයි තේ කරගන්න පුළුවන්. එහෙම දේශනා කර එහෙම තේරුම් ගන්න බැරි ශ්‍රාවක ගෝචර නොවන දහම් තමයි බුදුරජාණන් වහන්සේ මිනිහට අවශ්‍ය අත්‍යවශ්‍ය ධර්මයේදී අවශ්‍යදී ධර්මාභෝධිය ලබා ගන්න උපනිශ්‍රේ වෙනදී සාවකීකරු තනිකර ගෝචර කරන්න බැරිද? එහෙම දේවල් තමයි විග්‍රහ කරලා දේශනා කරලා තේරුම් ගන්න මග පාදලා දීලා තියෙන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න බුදුරණන් හන්දේ දේශනා කරන දෙයක් නැහැ. ඒකයි කාරණේ. මේ වගේ තේරුම් ගන්න එහෙම ක්‍රමයක් තියෙනවා ආරුල්ලා කියන්නේ එහෙම දෙයක්. ඉතින් මේ ආරුල්ලා සාත්‍රික ඇත්තම කියන්නේ නැහැ. උන්ට වෙන්නේ දේ උන් කියන්නේ. උන්ට වැටෙන දේ උන් කියන. උන්ට වැටෙන දේවල් විවිධ ක්‍රම ගුප්ත විදියට පේන උගේ ශාරීරික හැටියට කර්ම විපාක ඉදින් ඒ සියුම් දේවල් පේනවා. ඒ රයි හැටියට පේන එකට ගැලපෙන්නේ ඒවා. මස්ලේ කය කියන එකන් ඒවා වැහෙනවා. මස් ඒ මස්ලේ කයින් අහක් වෙලා ඉතින් සියුම් කයින් ඉන්නේ රයි පේනවා. සූක්ෂම පැත්ත. තව කෙනෙක් යමනුස්සිය කිරියොත් ඒකත් පේනවා. මැරිච්චා කොහේ කොහේ හරි ඉන්නවා ඒ යගේ ඒ අයත් පේනවා. ඉතින් එහෙම ඉන්නේ නැති කෙනෙක් නැහැ කියලා බුදුරණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. තමගේ පවුල් වල යම්කිසි අහක දාපු දොළපිදේනියක් වාදියක් එහෙම දුන්නොත් ඒක ඛණ්ඩ කෙනෙක් තමන්ගේ පරම්පරාවේ ඕන තරම් ඉන්නව එහෙම නැති කෙනෙක් නැහැ. ওই ญาติ ප්‍රේතිය අතරේ ඥාතීන් අතරේ මිය ගිය අය අතරේ එහෙම කය තියෙන අය ඕන තරම් ඉන්නව නැති කෙනෙක් නැහැ කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අන්නේ වාගේ ඉන්න කට්ටිය ඔය ඉන්නේ අසරෙම තමයි. අපි කොච්චර හිටියත් උන්ගෙන් අහක් වෙලා ඉන්න හැදුවාට ආසාව කොච්චර දාන්න ලැබුවත් ඒක හරියන්නේ නැහැ. සමහරවිට එහෙම ඉන්නකොට කරදර වැඩි වෙනවා. අපි හදන භූතිය ඔක්කොම වයින් කරන හොඳ බලවත් යන්ත්‍රයක් දාගන්න බැයි. ආවොත් පිච්චෙන්න. එහෙම කීකේ දඟල අපි කරන්න හදනවා. හැම කෙනෙකුටම ඉන්නවා හැමයි. ඒකෙන් එක එකනා දෘෂ්ටි නිසා ළඟ හිටියොත් උන් හිටියෝ කරදරයි ඒකෙන් උන් අයින් කරගමු කියලා ඉතින් ওই විවිධ ක්‍රම රටාවල් අනුගමනය කරන්න යනවා. දැන් අපිතෝ එක පවුලේ ඉන්නවා කවුරු හරි පිරිසක්. දැන් රස්සාවට ගිහිල්ලා ඉවරලා හිටන් සෝමානියක් අන්තිවල මාසේ අන්තිවල මොකද්ද බලාපොරොත්තු ටිකක් දුර රස්සාවට ගියාම නිවාඩු හම් වෙනවා වාචකර වාස්තිය හිත කොහෙද තියෙන්නේ කොහෙද ඉඳන්ද ගෙදර එන්නේ කොයි වෙලාවේද ගෙදර ඇවිදලා පොඩ්ඩක් දවස් හදයක් ඉඳලා යන්නේ කොයි වෙලාවේද ඕකනේ දගලන්නේ කොච්චර හරි ඊට පස්සේ යනකොට ඉතින් අලවලා හැපිලා ඉඹලා ඔක්කොම කරලා මං ගිහිල්ලා ඉන්න අනිවාර්ය එයා ඉන්නේ එතකම් පරිස්සම් වෙලා කීකේ ඉතින් දගලලා යන්නේ හරි අමාරුයි පුතාලක ඉම්බල බුදුආර ගත්තා ඉම්බා. ඉතින් මගේ පුතා ඉන්න හොඳල මං ඉන්නක ඉක්මනට ඔතන යන්නේ හමුදාට එහෙම නැට හොඳල පැහැදිලිව පේනවා. යනකොට යන්නේ කොයිතරම් ගෙදර ඉන්න බලාපොරොත්තු තියාගෙනද. ගෙදර දාලා යන්නේ කොච්චර අමාරු වෙන්නේ. ඔය වගේ ඉන්න ගෙදර ඉන්න පිරිස එක එකනා අම්මා තාත්තා දුව පුතා රස්සාවට ගියාම අර තමන්ගේ පවුලේ අය හම්බ වෙලා එකතු වෙලා හිටන් එක වෙලා කෑම ටිකක් කන්න බලාපොරොත්තු වෙන එකතර කතා බහ කරන්න මොනවා හරි කියන්න කියා බලාපොරොත්තු තියෙන මාසයක් සුවාන ගන්න ගත කරන්නේ වෙන දිහාක ගිහින්. ඔය හොඳට අත්දැකීම් කාටවත් තියෙන දෙයක් ඔය කියන්නේ. මලාට පස්සේ තේ බුද්ධිය ඔහොමනේ. ඒ අත්දැම තුලින් ඒ සෝක්ෂම කයින් ඉන්නකොට පවුලේ ඉන්න අය දාලා කොහේ යන්නද? ඊට පස්සේ ඒගොල්ලෝ ඇදිරටන් ගෙදර ආපේක අනිකට පිහින් අයින් දෙන්නේ නැහැ. මරන් දෙන්නේ නැහැ. හැබැයි මොනවා හරි කරලා තියෙන දෙයක් කවුරුත් එක්කලා කාලා බිලා කතා බහ කරලා ඉන්න. ඒ ගතියේම තමයි දැන් අපි මේ ගමනක් ගිහිල්ලා රස්සාව කියලා ගෙදර එන්නේ. අර අමුන්සියා ගෙදර ඉන්නේ තන්නේ එහෙමයි. ඒ භූතී ගෙදර ඉන්නවා කියලා අපි බය හිටියට භූතී අපි වෙල් ඇමරිකා කියලා එහෙම එකක් නෙමෙයි වෙන්නේ. නමුත් ඒ අපි හදාගත්ත දෘෂ්ටි අපර මොකද කරන්නේ? අර ඉන්න ඒ වගේ ඉන්න පිරිත් ටික ඔක්කොම තරහ කරගන්නවා වෙන වෙන වැඩවලු. කාට හරි කියලා බලවත් යන්ත්‍රයක් නැද ගිනි ගන්න જાතිය මන්ත්‍රයක් නැද යන්ත්‍රයක් හදලා දාලා භූතෙන්න කිට්ටු වෙන්න බැරි වෙන්න. ওই જાතිය කර කරා මොකද කරන්නේ? විපෘති කරගත්තාම අරුන් තරහ වෙනවා. තරහ වුණාට පස්සේ සාප කරන්න පටන් ගන්නවා. එහෙම නෙවෙයි මොකද වෙන්නේ නැති කරදරයක් ඔය අන්තර මන්දල පස්සේ ගිහිලා උදා කර ගන්නවා අපූර්ව දිටව මිනිස්සු නිකන් නැති හදා ගන්නවා බුදේ වන්නන්න ගිහිල්ලා මේ බුදුරණන් හදේ දේශනා කරන තමන්ගේ පරම්පරාවයි යම් කිසි දෙයක් මේක වෙන් කරලා දැම්මනම් පරම්පරාවෙන් කාට හරි මැරිච්ච එක නෙවෙයි කියලා ඕකට සම්බන්ධිලා ඕක භුක්ති විඳ කෙනෙක් නැහැ කියලා නම් ඒක වෙන්නේ නැහැ කියලා. එයා කොච්චර ඉන්නවද? ඉතින් භූතය පිළිබඳ අහක් කළා ඉතින් ආරසා කරනවා කියලා එහෙම එකක් අපිට අවශ්‍ය නැහැ. නමුත් අපිට අපි ඉතින් යම්කිසි කෙනෙකුට හිංගි කරලා හිංසා කරලා වදයක් බාට පත් කරගත්තොත් කර්ම විපාකයක් වශයෙන් විඳින්න සිද්ධ වෙන දයක් කරගත්තොත් ඒක නම් වන්දි කියලා නිදහස් වෙන්න ඕනේ. ඒක තරහ කරගන්න එකක් නෙමෙයි. අපෙන් අවලක් අසාධාරණයක් වෙච්චායට වන්දි කියලා අපිට උදව් කරපු උපකාර කරපු අයද වන්දි වශයෙන් මේ අපි යහපතක් කරලා දන් පින් දීලා දෙනකොට ඒගොල්ලෝ සන්තෝෂ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට අපේ දුක හැප බලලා අපිට මේ කරදරයක් වෙච්ච වෙලාදී පිහිට වෙන අපේ මේ ඥාතියාට දීර්ඝායු ලැබේවා, කිරාත් කාලයක් යහපතින් වැඩ වේවා කියන ආශිර්වාද කරනවාලු. ඒ ආශිර්වාදේ ලැබෙනකොට ඔහුට හරියනවා මේ හේතුව. කරදරයක් එනකොට අතවරුවේ සකිනවා වගේ ඈත ඉඳන් කරන්න පුළුවන් උදව් උපකාර කරනවා. එහෙම වෙන්න දෙන්න බෑ අපිට කන්න බොන්න දෙන එක නෑ. අපි ගොලගුණ සලකනවානේ. අපි හදාවලා ගත ගුණේ සී කළ අපිට පින් දීලා තියෙනවානේ. අපි මරාලා පස්සේ අපිට මෙතන අපි ඒගොල්ලෝ අපිට උදව්වක් කරලා දුන්නානේ. එහෙම කියලා කරදර වෙන්න දෙන්න වටින්නේ නෑනේ කියලා හිතන්. ඒ ඥාති භූතාදී කොටාදී රකින්නවා කියලා පෙන්නනවා. ඒකත් ඒ සම්බන්ධය හැටියක්. ඒතර උපකාරීට උපකාර කරන කියලා දැක්කොත් දේවතාවුත් ඒකේ ප්‍රශංසා කරන එක දේවතා ගුණය. දෙවියන්වත් පින්නන්න උදංකට කොට ඒයත් මෙහෙවල දෙනවා. ඔය ඉන්නයි ආරක්ෂා කරන්න. බොහොම උතුම්ව ඉන්නේ. උත්තම පිරිසු. කෘතෝ උපකාර වලකන කළගුණ දන්න පින්වන්ත ගුණවන්ත අය. ඒ අය යහපත් අය. ඒයට කරදර කරන්න දෙන්න එපා. කරදරයක් වෙන්න දෙන්න එපා කියලා දේවතාවුත් මෙහෙවනවා. නිතර බලාගෙන ඇසුරු කරගෙන ඉන්නවද? ඇසුරු ඉන්න පිරිස. එහෙම කරදරයක් ඉන්න මොනවා හරි හතුරු කරදරයක් කවුරු හරි කතා කරනවා ඇහුනොත් එහෙම. අපිට ඇහුන්නේ නැතුවනේ ඒ කරක හේනවා. කවුරු හරි හතුරේ කෝක මග බින්ද එනකොට ගහන. මෙහෙම කතා කරන ඇහුනොත්. සෙනෙහකින් ක්‍රියාත්මක කරලා විතර උන් ගිහිලාට තවන්න කරන්න බැයි නම් තමුණුතර පින් දීමු. තව මහ දේවතාව ඉන්නවා. ඒ දික්කලතා වක්ලසණි යන්න පුළුවන් අය ඔය තැන් වල ඉන්න සූක්ෂම ශරීරය ඇටි එමයයි. මෙන්න මෙහෙම වැඩක් කරන්න හදන අපේ අපිට පින් දෙන අපිට යහපත කරන උත්තරයට. අර සංඥාව දෙනවා අර මහ බලවතුන්ට. දුන ගමන් ශ්‍රණීකින් ඇවිදලා හිටන් ඒගොල්ලන්ගේ බලයෙන් මොනවද කරන්න ඕනේ? මානසික වෙනස් කරන්න පුළුවන්ද? අර පුද්ගල ඇතන ඉවත් කරන්න පුළුවන්ද? අන්න එහෙම රැකවන්න සරස් වෙනවා. සමාජයන් හතේපු රාවිසිරජ හතේක මාර්ගයෙන් දත්ත කළේ යන්න පුළුවන් නයික් විතර කරන්න අපේ කරා. රින් කරන්න අපේ කරා. අවස්ථාවේදී එහෙමත් කරන්න පුළුවන්. කොහොම හරි අර බුද්ධියත් රැකවන්න සරස්ලා දෙනවා. ඉතින් මෙන්න මෙහෙ දේවතා රක්කාන්ත කිව්වේ තන්නේ එහෙම ක්‍රමයක්. ඉතින් අපි පින් දාම් කරලා ඥාතියින්ට ඒ වගේම අපි ළඟින් පන්න ගන්න ওই කතාව පැත්තකින් තියලා හිතියත් එකයි නොහිතියත් අපිට ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි ඥාතියින්ට ඒ වගේ අපිට උදව් උපකාර කරපු අයට ඉතින් පටන්ගෙන දෙවි දේවතාදී සියල්ලන්ට පුණ්‍යානුමෝදනා කිරීම අපි යුතුකමක් වශයෙන් කරන්න ඕනේ. ඒ ටික කරනකොට අපි අමුදින් පිට ඉල්ලන්න දෙයක් එහෙම කරන්න දෙයක් නැහැ. ඒ රැකවන්න සැලසෙනවා. කරදර නැති වෙනවා. ඉතින් අපි ඔබ දකින්න ඕනේ ක්‍රමයි. සාතර කියන්නේ කියන්නේ අපි ඒව අවශ්‍යතාවයක් නැහැ ඉතින් ඒවා ඉතින් සාමාන්‍ය ලෝකයේ මිනිස්සු ඉතින් බලාපොරොත්තු වෙන දේවල්. ඒ මිනිස්සේ කැටින අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා. අපි උදව් කරන එක වටිනවා. සාසර කියන්නේ ඉල්ලන්නේ ඒවා කරන්න යන්න හොඳ නැහැ. කරදර කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේ අමුතු කොටස් වලට. ඉතින් එහෙම කරන්න ගියොත් නිකන් ඉන්නේ නැහැ. පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් අපි කියන අපිට උදව්වක් දුන්නා නම් අපිට උදව්වක් දෙන්න එපා. අපි මෙහෙම උදව්වක් ඉල්ලනවා. අපිට පුළුවන් හැටියට කොල්ල දෙමු කියලා හරි එනවා. ඉතින් ආවට පස්සේ මොකද කරන්නේ? වැඩි ඔක්කොම හරි ඊට පස්සේ ආවේ කියනවා. ආල් එකකට බැන්නා. ඔකට හැදි ගෑවෙන්න බැයිද මොකක් හරි කොල්ල දෙන්න. මොනවද දෙන්නේ? මම පූජා වට්ටියක් දෙනවා. මෙන්න මෙච්චර මුදලකුත් දෙනවා. අර මිනිස්සුන්ට වෙන කෑදරකමක් ඇතිනවා. මේ සල්ලි ටික කොහොම හරි ගන්න ඕනේ. අනේ කොහොම අර අමනුෂ්‍යයල කොහොම හරි හැංගීමක් දෙහඤ්ඤාවක් දෙනවා. කොහොම හරි කවන්නේ පුළුවන් දෙයක් කරලා හිටන්. ඒක निराකරණයක් කියලා දාපන්. ඌ මරලා හරි උර ගේ බලයල්ලා හරි කවන්නේ. ඉතින් මේ යදිනවා කියලා අලකොල මීනකොල වගේ හැන්දට හැඳි ගාවි ගන්න. මක බෑවි ගන්න. මේක හරි අපිට මේ විගත් අර කරදර වෙන මේ කාට කියලා. ඉතින් යදිනවා. යදලා එන කියා හරි ගන්න. අර අමනුෂ්‍යයට ඊට පස්සේ මේ කියවන හක් කරන්න බැරුව යනවා. යන්තම් උදව්වක් කරන්න ඇවිදිනා මහා පාපයක් කරගන්න හිතෙන අනුන් නිසා. සමහරකට යමුනුසය විකෘතිය යක්ෂයෙක් බලපත් දෙන්න පුළුවන් ඉතින් පස්සේ. හරි යහපතට හිටු මේකනවා. ඊට පස්සේ රෞද්‍ර වෙනවා. ඊට පස්සේ තමන්ටම විනාශ වෙන්න පටන් ගන්නවා. අනිත් හැටි හැමයි එකතු වෙනවා. ඉතින් ඒ හුඟ දිනක ගේවාල හදලා ටිකක් කල් යනකොට විනාශ වෙන්න ඔන්නෝම ක්‍රමෝලි. ඉතින් අපි දන්නේ නැතුව කරන්න යන කටේ තුල හැටි. මොන මොනකට හරි ලාභ කිසි ප්‍රහන්සාවල් ගැටි වුණාට පස්සේ ටිකක් කල් යනකොට මහා විකෘති වෙනවා දේවාල හදාගත්ත අයද බොහෝ අයද. පරම්පරා ගානක් එකම දේවාලයක් හදාගෙන ශාස්ත්‍රීයව හිටපු දැන් නම් මං කොහෙල බැලුවද නැවේ මට නම් දකින්නේ නැහැ. පිටියක හුණු ටිකක් ගාගෙන නැහැ අවුරුදු ගානක. හැමතැනම හිල්. සමහර තැන් කරනවාම එහා මෙහා පේනවා පිටි හිල් වෙලා. ඒ තරමට කැරිලා. බුදියා කතාම් ධර්මවල ධර්මවල ගාලා දත් විදි කනවා එනවා වේ. යවි දුරු ගල කෑ ගහනවා කිඳිරි ගහනවා ඉවරයක් නැහැ ගෙවල් වල බලමු ආවි කාර්යයක් මම මල තුරන් පිටේ නිවාගේ ඔය දේවාල කටයුතු කරන අය ගෙවල් වල කෝයිති කරලා බලුවොත් ඔවා දකින්න හම්බ වෙනවා හොඳ ශාන්ත ජීවිත නැහැ මොකද එහෙම දේවල් තමයි වෙලා තියෙන්නේ දුක් කරදර බොහොම වැඩි වෙන්න හේතුව මොකද ඒව ක්‍රමානුකූලව කරන දෙවියන් කියලා හිතාගත්තම තමයි කටයුතු කරන්නේ ඔය භූත විකෘති ඇති කරගෙන කටයුතු කරනවා එයන් විකෘති ප්‍රතිවල් ලැබෙන්න පටන් ගන්නවා ඉතින් අපි යහපතට සාන්තියට කටයුතු කරනවා මේ දෙයියන්ගේ සාතර කියන්න ඕනේ අපි මොනවා හරි හම්බ කරගෙන කාලා කාට හරි අපි නැති වැඩියට පුණ්‍යානුමෝදලා කරනවා ඉවරයිනේ අපි රස්සාවක් කරගෙන ජීවත් වෙලා එක එක නඩ කියලා බගෑපත් වෙලා හිටන් දීවියන් පස්සේ යන්න ඕනේ නැහැ නේම කරන්න අපේ යුතුකම මිනිස්සෙක් හැටියට රස්සාවක් කරගෙන මොනවා හරි පුළුවන් දෙකින් ජීවත් වෙලා ලැබෙන දෙකින් ඊටාම සුළු මොදලකින් හරි කම නැහැ පුළුවන් දෙයක් කරගෙන වෙලා හිටන් දානක් පිරන් දීලා නම් දී ඥාති හිතා සින පුණ්‍යානුමෝදලා කරලා ඒ අය සුඛිත මුද කරලා තමන්ගේ දා බලා ගන්නවා ඒතර ආවේශත් නැහැ මොන ප්‍රශ්නයක් නැහැ කරදරයක් නැහැ යහපතර කර ගන්නවා ඔය වැලක් ඇති ඒ අය එක්ක සම්බන්ධක සීමා ඉක්මවා යන්න හොඳ නැහැ ඥාති හිතාසින් එක සම්බන්ධ වෙන්න අපේ යුතුකම පීඩ කරලා අපි වැඩේ කරගන්න එකයි තියෙන්නේ ඒතර ඔය ප්‍රශ්න නැහැ මේක කරන්න බැහැ මොකද අපි පුරුදු මොකක්ගේ හරි කමක් නැහැ බුදු ප්‍රතිමාවෙන් කුඹුරු හාන්න පුළුවන් නම් ඕන නගුලට ගන්න ලෝකයක් අද තියෙන්නේ බැරි හිතා පැත්තක තියා හිටන් වැඳ වැඳා ඉන්නවා යථාර්ථය ඔහොම එකක් ගෞරවත්වයේ භක්තිය ඥානවන්තව ප්‍රඥාවන්තව ධර්මයක් දැකලා එහෙමයි බොහොම කලාතුරකින් බොහොම ටිකයි ඉන්නේ අනික මොකෙන් හරි කමක් නැහැ සීවලි හාමුදුරන්ට පාන් තියන්නේ කන්න හම්බ වෙනවා කියලා තියෙන ආරංචිය. ඕක එහෙමින් ආරංචිය තියෙන දන්නව කවුරු කියනවා සීවලි හාමුදුරන්ගේ රූපිර පාන් දීවහම දානෙ හම්බ වෙනවා. ඒ නිසා සීවලි හාමුදුරුවෝ ශරීරත් හාමුදුරන්ගේ මුලන් හාමුදුර රූපිර පාන් තියන්නේ කොහෙ තියෙන්නේ? බුදු හාමුදුරන්ට පාන් තියනවා කියලා තියෙන සීවලි හාමුදුරන්ගේ රූපිර පාන් තියෙනවා බොහෝ තැන්වල තියෙන එක. සීවලි හාමුදුරන්ට මේ තෙරුන් වහන්සේලා තියෙන බැලු තග්ගාසාව කියන ආදී ශරීරත් මොකලන්. ශරීරත්ම ගලන් දෙනවට පාන තියෙන ගියත් නෑ සීවලි හාමුදුරන්ගේ රූපින්න පාන තියෙන හැමතැන දැන් මෙහෙම ක්‍රමයක් තියෙනවා මොකද අපි දන්නේම නැත්නම් අපේ මනස ලාභයේ හොයාගෙන දෙයියන් අදහන්නත් යනවා බුදුන් අදහන්නත් යනවා ඒ ලාභේ නැත්නම් එහෙම දෙයියන් අදහන්නෙත් නෑ බුදුන් අදහන්නෙත් නෑ බයිනවා ඉතින් එතන කිසිම ඥාන සම්පවිත සාවියක් නෑ ඥාන සම්පවිත වෙනවා නම් ගුණේ දැකලා ගුණේදී ගරු කරා නම් තමන්ට මොන වෙන ගැහුවත් ගුණේට විනාශ වෙන්නේ නෑ කරුත්තේ ඒක එහෙමමයි වෙන එකක් පස්සේ යන්නේ නෑ වෙන ලාභකීති ප්‍රාන්තසතක බුදුන් අදහන්නේ නැහැ. නමුත් ගුණේ දකා ගුණේට කරු කරනවා. ඒ ඥාන සම්පවිත වෙන දාත. ඉතින් එතකන් දහම් මහරා තේරුම් අරගෙන එහෙම කටයුතු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ මිසක් නැතුව අපිට ලාභකීති ප්‍රාන්තසතක බලාගෙන ඒ ලැබෙනවායි කියලා එහෙම කරන්න ගියොත් එහෙම කවදාවත් අපි වැරදි ආකාරයකින් දෘෂ්ටියක පිහිලා තමයි එද හිලිය වලට යන්නේ. එහෙම කරොත් බාධක වැඩි කරදර වැඩි. ඉතින් හරියට තේරුම් අරගෙන අපිට ජීවත් වෙන්න ලැබෙන ක්‍රමයක ජීවත් වෙන්න උත්සාහයෙන් වීර්යයෙන් හරි හම්බ කරලා ධාර්මීය මහත්යෙන් හරි හම්බ කරලා යමකින් ජීවත් වෙලා අපේ යුතුකම් ටික ඉටු කරමින් ඥානවන්තෝ මේ ශාසනයේ තේරුම් බලන් කටයුතු කරගෙන විමුක්තිය ලබා ගන්න අදහල් කරනවා නම් මේ ප්‍රශ්න එකක්වත් නැහැ. ඔකයි තේරුම් ගන්න ඕනේ.